මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්තුක ශීලයේ සමාදන් වෙන නමස්කාරය කිය. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. භරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධිකං සුරක්ෂිතං කත්වා අප්‍රමාදේන සම්පාදේ ධම්මං. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛනං. ධම්මසවන කාලෝ අං භදන්තා. ධම්මසවන කාලෝ අං භදන්තා. ධම්මසවන කාලෝ අං භදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. තං බ්‍රූමි මහාපුරිසෝති සෝධ සිම්බනි මච්චගාති. සදහවත් පින්නතුනි, තිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අද වගේ වෙසක් පුර පසළොස්වක පෝය දවසකයි සංසාර විමුක්තිය ප්‍රත්‍යක්ෂ කරගත්තේ. ඒ සම්මා සම්බෝධිය තුලින් ලබාගත්තු ඒ අවබෝධයේ ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ සංසාර රහසෙ සසර පිළිබඳ සසර පැවැත්මේ රහසත් හෙළි කරගත්තා. අවිද්‍යා නීවරණයෙන් බැහිලා, තණ්හා සංයෝජනයෙන් බැඳිලා අනන්ත කාලයක් ලෝක සත්වයා සසර සැරිසරන බව වටහා ගත්තා. අවිද්‍යාව දුරු කරගෙන තණ්හා බැම්මෙන් මිදීමට උපකාර වන ගම්භීරාර්ථවත් ගාථාවකුයි අද අපි මේ 9 වෙනි පටිච්චසමුප්පාද දේශනාවට මාතෘකාව හැටියට තෝරගත්තා. සුත්තනිපාතේ පාරායන වග්ගයේ දැක්වෙන හැටියට මෙත්තෙය තිස්ස මෙත්තෙය බ්‍රාහ්මණ මානවකයාට බුදුරජාන් වහන්සේ වදාළ මේ ගාථාව කොයිතරම් අර්ථවත්ද කියතොත්, බුදුරජාන් වහන්සේ බරණැස ඉසිපතනී මිගදායේ වැඩවසන අවස්ථාවක එහි සංඝයා වහන්සේලා පිරිසක් මේ ගාථාව ධර්ම සාකච්ඡාවට මාතෘකාව කරගත්තු බව අංගුත්තර නිකාය චක්කනිපාතේ මජ්ජේ සූත්‍රයෙන් පෙනී යනවා. පිණ්ඩපාතයෙන් පස්සේ මණ්ඩලමාලී රැස් වූ ඒ තෙරුන් වහන්සේලා පිරිස මෙන්න මෙහෙම ඒ සාකච්ඡාවට අතුරු කතාවක් වශයෙන් මෙන්න මේ ගාථාව මතු කරගත්ත සාකච්ඡාවකට මාතෘකාව හැටියට උන්වහන්සේලා මෙහෙම ප්‍රකාශ කළා. භාග්‍යතුන් වහන්සේ පාරායණී මෙත්තෙය ප්‍රශ්නයේදී මෙන්න මෙහෙම ගාථාවක් වදාරලා තියෙනවා. යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තං භූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චගා. ඒක සාමාන්‍ය අර්ථයේ යමෙක් අන්ත දෙක තේරුම් අරගෙන ප්‍රඥාවෙන් මැද නොඇලෙයිද ඔහුට මම මහා පුරුෂයායි කියමි, ඔහු මෙහි මහුම් කාර්ය ඉක්මවා ගියේ වේ කියලා මේ ගාථාව ඉදිරිපත් කරගෙන ඒක තුලින් ප්‍රශ්න හතරක් මතු කරගත්තා ඒ ස්වාමීන් වහන්සේලා. මේ ගාථාවේ කියවෙන එක අන්තය කුමක්ද, දෙවෙනි අන්තය කුමක්ද, මැද කුමක්ද, මහුම් කාර්ය කවුද? දැන් මේ කාලේ වචනෙන් කියනවා නම් සම්මන්ත්‍රණයකට මාතෘකා වගේ මේ ප්‍රශ්න හතර. ඉතින් මේ ප්‍රශ්න හතර ඉදිරිපත් කරගත්තාම එක තෙරුන් වහන්සේ නමක් මේ ගාථාවට විවරණය මේ විදිහට ඉදිරිපත් කරනවා. උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ ගාථාවේ කියවෙන එකාන්තය එකාන්තයක් පස්සයයි. දෙවෙනි අන්තය පස්ස සමුදයයි. ස්පර්ශය හට ගැනීම කියන එකයි පස්ස සමුදයයි. මැද පස්ස නිරෝධයයි. මහුම් කාර්ය තණ්හාවයි. මක් නිසාද යත් ඒ භවයට මැස්ම දමන්නේ තණ්හාවය. ඊළඟට එහෙම ප්‍රකාශ කළ උන්වහන්සේ තවදුරටත් සංඝයා වහන්සේලා අමතල කියනවා මෙතකින්මත් භික්ෂුවක් අභිඥාවෙන් දත යුත්ත අභිඥාවෙන් දැනගනි, පරිඥාවෙන් දත යුත්ත පරිඥාවෙන් දැනගනි, අභිඥාවෙන් දත යුත්ත අභිඥාවෙන් දැනගන්නේ, පරිඥාවෙන් දත යුත්ත පරිඥාවෙන් දැනගන්නේ දිටු දැමියෙහිම දුක් කෙලවර කරගන්නෙක් වේ. ඒ කියන්නේ මේ ගාථාව අරහත්ත්වය දක්වාම කර්මස්ථානයක් කියන එකයි මේ පෙන්නුම් කරන්නේ. පින්නතුනේ මේ අභිඥා කියලා කියන්නේ විශිෂ්ට ඥානය, පරිඥා කියලා කියන්නේ පරිපූර්ණ ඥානය. ඉතින් මේ ගාථාව හරියටම අරහත්ත්වය දක්වා යන කමඨහක් කියන එකයි මේ හාමුදුරුව ඉදිරිපත් මේ සායනාස ඉදිරිපත්. ඔන්න ඊළඟට දෙවෙනි තෙරුන් වහන්සේ නමක් තමන්ගේ මතය ඉදිරිපත් කරන මේ ගාථාව පිළිබඳව උන්වහන්සේ දෙන විවරණය අනුව එකාන්තයක් අතීතය, දෙවෙනි අන්තය අනාගතය, මැද වර්තමානය, මහුම් කාර්ය තණ්හා. මක් නිසාදයක් ඒ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන මක් නිසාදයක් ඒ භවයට මැස්මක් දමන්නේ මේ තණ්හාවේ, ඒ භවයක උපදීම සඳහා මැස්මක් දමන්නේ මේ තණ්හාවේ කියලා අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේම මෙතකින්මත් භික්ෂුවක් අභිඥාවෙන් දත යුත්ත අභිඥාවෙන් දැනගනි, පරිඥාවෙන් දත යුත්ත පරිඥාවෙන් දැනගනි, අභිඥාවෙන් දත යුත්ත අභිඥාවෙන් දැනගෙන, පරිඥාවෙන් දත යුත්ත පරිඥාවෙන් දැනගෙන දිටු දැමිය හිම දුක් කෙලවර කරගන්නේ. ඔන්න දෙවෙනි සාවින්හස දුන්න විවරණ. තුන්වෙනි සාවින්හස නමක් ඒත් මේ ගාථා පිළිබඳ වෙන විවරණයක් ඉදිරිපත් කරනවා. උන්වහන්සේ දක්වන හැටියට මේ ගාථාවේ කියන එකාන්තයක් සුඛා වේදනා සැප වේදනාවයි, දෙවෙනි අන්තය දුක් වේදනාවයි දුක්ඛා වේදනා, මැද අදුක්ඛන සුඛ නම් වූ නොදුක් නොසුව වේදනාවයි මධ්‍යස්ත වේදනාවයි, මහුම් කාර්ය තණ්හාවයි. මක් නිසාද? තණ්හාව තමයි ඒ භවයක ඉපදීම සඳහා මැස්ම දමන්නේ. එහෙම කියලා උන්වහන්සේ ප්‍රකාශ කරන මෙතකින්මත් භික්ෂුවක් අභිඥාවෙන් දත යුත්ත අභිඥාවෙන් දැනගනි, පරිඥාවෙන් දත යුත්ත පරිඥාවෙන් දැනගනි, අභිඥාවෙන් දත යුත්ත අභිඥාවෙන් දැනගෙන, පරිඥාවෙන් දත යුත්ත පරිඥාවෙන් දැනගෙන දුටු දැමිය හිම දුක් කෙලවර කරගන්නේ. ඔන්න එතකොට ඒ තුන්වෙනි විවරණය. හතරවෙනි ස්වාමීන් වහන්සේ නමක් තෙරුන් වහන්සේ නමක් ඔන්න තමන්ගේ මතය ඉදිරිපත් කරනවා. උන්වහන්සේගේ මතයට අනුව එකාන්තයක් නාමය, දෙවෙනි අන්තය රූපය, මැද විඥානය, නැහුකාරී තණ්හාවක් නිසාද ඒ භවයට ඉපදී වේ භවයක ඉපදීම සඳහා මැස්ම දමන්නේ තණ්හා මෙතකින්ම භික්ෂුවක් අභිඥාවෙන් දත යුත්තේ අභිඥාවෙන් දැනගනි පරිඥාවෙන් දත යුත්තේ පරිඥාවෙන් දැනගනි අභිඥාවෙන් දත යුත්තේ අභිඥාවෙන් දැනගෙන පරිඥාවෙන් දත යුත්තේ පරිඥාවෙන් දැනගෙන දිටු දෙමෙහි දුක් කෙලවර ගන්න අපි හතර වෙනි විවර පස්වෙනි ස්වාමීන් වහන්සේ නමක් ඔන්න තමන් වහන්සේගේ මතය ඉදිරිපත් කරනවා උන්වහන්සේගේ අදහස අනුව මේ ගාථාවේ කියන එකාන්තයක් ආධ්‍යාත්මික ආයතන 6 ආධ්‍යාත්මික ආයතන 6 කියලා කියන්නේ පින්නතුනි ඇස කන නාසය දිව කය මන දෙවෙනි අන්තයේ බාහිර ආයතන 6 රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම මැද විඥාන මහංකාරිය තණ්හා මක් නිසාද ඒ භවයක ඉපදීම සඳහා මැස්ම දමන්නේ තණ්හාවයි මෙතකින් මත් භික්ෂුවක් අභිඥාවෙන් දතියුත් අභිඥාවෙන් දැන පරිඥාවෙන් දතියුත් පරිඥාවෙන් දැනගෙන අභිඥාවෙන් දතියුත් අභිඥාවෙන් දැනගෙන පරිඥාවෙන් දතියුත් පරිඥාවෙන් දැනගෙන දිටු දැමේ හැම දුක් කෙලවර කරගන්නේ පි ඒ පස්වෙනි ස්වාමීන් වහන්සේ දුන්න විපරණ නහයවෙනි දෙනුන් වහන්සේ නමක් මේ ගාථාවට තවත් විවරණයක් ඉදිරිපත් කළා උන්වහන්සේගේ මතය අනුව මේ ගාථාවේ කියවෙන එකාන්තයක් සක්කායෝ සක්කායෝ කියලා කියන්නේ පින්නතුනි පංච උපාදානස්කන්ධයටම නමක් සක්කාය දිට්ඨි කියලා එහෙම තියෙන්නේ සක්කාය. එතකොට සක්කාය තමයි එකාන්තයක්. සක්කාය සමුදය සක්කාය පංච උපාදානස්කන්ධය හට ගැනීම දෙවෙනි අන්තය. උන්වහන්සේගේ විවරණය අනුව. මැද සක්කාය නිරෝධය. මහංකාරිය තණ්හාව. මක් නිසාද ඒ භවයක ඉපදීම සඳහා මැස්ම දමන්නේ තණ්හාව. මෙතකින්ම භික්ෂුව අභිඥාවෙන් දත යුත්තේ අභිඥාවෙන් දැනගනි පරිඥාවෙන් දත යුත්තේ පරිඥාවෙන් දැනගනි අභිඥාවෙන් දත යුත්තේ අභිඥාවෙන් දැනගෙන පරිඥාවෙන් දත යුත්තේ පරිඥාවෙන් දැනගෙන දිටු දැමීම දුක් කෙලවර කරගන්නේ. ඉතින් ওই විදිහට විවරණ හයක් මේ ගාථාවට ඉදිරිපත් වුණාම එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තෙරුන් වහන්සේ නමක් මෙන්න මෙහෙම අදහසක් ඉදිරිපත් කරනවා. එවැත්නි දැන් අපි අපට වැටහෙන හැටියට මේ ගාථාව දැන් තෝරලා තියෙනවා. අපි මේ විවරණේ වார்த்தාව මේ සාමේ අපේ සාකච්ඡාවේ එහෙම නැත්නම් සම්මන්ත්‍රණේ වார்த்தාව අපි අරගෙන යමු බුදුරජාණන් වහන්සේට. ඉහිලා උන්වහන්සේට ඉදිරිපත් කළා උන්වහන්සේ යම් විදිහකට මේක විවරණය කරනවා නම් ඒ ආකාරයෙන් දරා ගනිමු කියලා ඒ සියලුම ඒ තෙරුන් වහන්සේලා පිරිස බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගිහිල්ලා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළ මේ සාකච්ඡාව විස්තර. ප්‍රකාශ කරලා ඉවරේලා උන්වහන්සේලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා කසෙනු කෝභන්තේ සුභාසිතං ස්වාමීනි කාගේ භාෂිතයේද සුභාසිතයේ කවුරු කියාපු එකද හරි කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. සබ්බේ සංඝෝ භික්ඛවේ සුභාසිතං පරියායේ. මහණෙනි නුඹලාගේ ඒ විවරණ හයම ඒ අංශයෙන් බලනකොට ඒ ආකාරයෙන් බලනකොට හරි. ඔක්කොම සුභාසිතයි. ඔක්කොම හරි. නමුත් යම් අර්ථයක් සඳහාද මං ඒ ගාථාව තිස්සමෙත්තේ බ්‍රාහ්මණයට වදාලේ අන්නේ අර්ථය දැන් මං කියනවා ඒක අහුම්කන් දෙන්න කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මම අදහස් කළේ මේ විදිහටයි ඒ ගාථාවේ අර්ථය එකාන්තයක් ස්පර්ශයයි දෙවෙනි අර්ථය ස්පර්ශය හට ගැනීමයි පස්ස සමුදය නැද පස්ස නිරෝධයයි නැහුම් කාර්ය තණ්හාවයි මක් නිසාදයක් ඒ භවයක ඉපදීම සඳහා නැහුම නැස්ම දමන්නේ තණ්හාවයි මෙතකින්වත් භික්ෂුවක් අභිඥාවෙන් දතියුත් අභිඥාවෙන් දැනගනි පරිඥාවෙන් දතියුත් පරිඥාවෙන් දැනගනි අභිඥාවෙන් දතියුත් අභිඥාවෙන් දැනගෙන පරිඥාවෙන් දතියුත් පරිඥාවෙන් දැනගෙන දිටු දැමිය හැම දුක් ප්‍රේර කරගන්නේ පි. ඉතින් මේෙන් අපිට පේනවා බුදුරජාන් වහන්සේ මේ දුන්න විවරණය අර තෙරුන් වහන්සේලා හය නමකින් පළමුවෙන්ම ඒ අදහස ඉදිරිපත් කළ භික්ෂුන් වහන්සේගේ විවරණය හා සැසඳෙනවා. ස්පර්ශය පිළිමත කතාවන්ට නමුත් අනිත් ස්වාමීන් වහන්සේලා ප්‍රශ්නමගේ විවරණත් හරි. එයින් අපිට පේනවා මේ ගාථාව කොයිතරම් යඹුරු අර්ථයක්ද මේ හැයම අපිට හිතා ගන්න තියෙන උන්වහන්සේලා තම තමන්ගේ කමඨහන් ඉදිරිපත් කළා වෙන්නේ නැති නේද? ඒ විවරණ හැයම හරි. ඉතින් ඒ අතින් මේ ගාථාවල මේ ගාථාවේ වටිනාකම අපිට පේනවා. ඒකම දැන් මේ විවරණ හැයටම පොදු ලක්ෂණය තමයි මහුං කාර්ය තණ්හාව හැටියට හඳුන්වා දීම. අපි දැන් මහුං කාර්යයට හිත ගැන හිත යොදලා බලමු. ඇයි තණ්හාවට සිබ්බණි මහුං කාර්ය කියලා කිව්වේ? මේ තණ්හාවට නොයෙකුත් වචන යෙදලා තියෙනවා සාසනෙ. මේ ධර්මයේ ලේප කියලා යොදලා තියෙනවා. ලාටුව විසත්තිකා කියලා තියෙනවා. අලවන්නේ කියලා තියෙනවා. ඒ වගේම නිරන්තරයෙන් ඔය ධම්මචක්කප්පවත්තන ආදී සූත්‍රවලත් මේ පින්නතුන්ට අහු වෙලා ඇති. යායන් තණ්හා පූනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍ර අභිනන්දිනී. මේ මහුංකාරීට උපාදි මාලාවක් තියෙනවා. පූනෝ භවිකා කියලා කියන්නේ පුනර්භවයේ ඇති කරවන්නේ. මේ පින්නතුනි මේ තණ්හා කියන වචනේ ස්ත්‍රී ලිංග පදයක්. ඒක නිසා ඒකට ගැළපෙන විදිහට දැන් මහුංකාරී කියලා කිව්වෙත් ඒකයි. එතකොට මේ මහුංකාරීගේ ගුණාංග මොනවද? පූනෝ භවිකා. පුනර්භවයක් නැවත භවයක් ඇති කරවන්නේ. ඕනෝ භවිකා නන්දි රාග සහගතා. නන්දි කියන්නේ තුටුවීම්, රාග කියන්නේ ඇලීම්. එතකොට තුටුවීම් ඇලීම් සහිත වූවා නන්දි රාග සහගතා. తත්‍ර తත්‍රාභිනන්දිනී. ඒ තැන සතුටු වන්නේ. එතකොට මේ තණ්හාවගේ ගුණාංග තුන මොකද්ද? පුනර්භවයක් ඇති කරනවා. ඊළඟට නන්දි රාග සහගතා, තුටුවීම් ඇලීම් සහිතයි. ඒ වගේම ඒ තැන සතුටු වෙන ස්වභාවය තියෙනවා. එතකොට මේ හිතලා බලන්න, දැන් ඔය මැහුමක් මහනකොට ඒ ක්‍රියාවලියට ක්‍රියාදාමයට ගැළපෙන මේ වචන ටික, ඉඳිකටුවක් රෙදි දෙපටක් තුලින් ඉඳිකටුව යවනවනේ, යවමින්නේ මහන්නේ මේ පින්න තුන් දන්නවනේ. එතකොට ඒකත් හරියට අන්න අර తත්‍ර తත්‍රාභිනන්දිනී, ඒ තැන සිටු වෙන. ඒ වගේම ඒ මැස්ම තුලින් ඒ දෙපට එකතු වෙනවා, ඇලෙනවා. ඉතින් ඒ තණ්හාවගේ ක්‍රියාදාමයත් ඒ වගේ. දැන් ඒ තණ්හාවගේ කාර්යය, එහෙම නැත්නම් ඒ මහුම් කාර්යයේ කාර්යය දැන් ඉෂ්ට කරන්නේ මහන මැසිම. ඉතින් මහන මැසිමක ඒ ක්‍රියාවලියම තමයි ඉඳිකටුව යට යනකොට යටි නූල ඉස්සරහට පැනලා ගැටයක් දාන. එහෙමනේ මැහෙන්නේ. ඉතින් කොහොම හරි නමුත් මේ තණ්හාවට දීපු උපපදය මහුම් කාර්ය කියන ඉතාමත්ම අර්ථවත්. භවය ගැට ගහන අර දෙකක් අරගෙන මැද අමතක කරලා, නැරෙදි දෙපටක් එකතු කරන්න වගේ මැද අමතක කරලා දෙකොණ ගැට ගහන ස්වභාවයක් තණ්හාවේ තියෙනවා. දැන් අපි මේක එලි කර ගන්න බලමු. මේ ධර්මතාව දීප විවරණ 6 ආශ්‍රයෙන් පළමුවෙන්ම අර බුදුරජාණන් වහන්සේ අනුමත කළ, පළමුවෙනි සංඝයා වහන්සේ ඉදිරිපත් කළ විවරණය වන එකාන්තයක් පස්සෙයි, අනිත්‍යන්තයේ පස්ස සමුදයයි, මැද පස්ස නිරෝධයයි, මහුංකාරිය තණ්හාවයි කියන ඒ විවරණ ඉස්සරහට ගනිමු. එතකොට එතන කියවෙන මේ ස්පර්ශය එකාන්තයක් කියන එක අපි තේරුම් ගන්න බලමු. දැන් ලෝකයාගේ මතය අනුව ස්පර්ශය කියනකොටම එකපාරටම හිතන ස්පර්ශ කරන තැනෙක් ඉන්නවා කියලා. ස්පර්ශ කරන කෙනෙක් ඉන්නවා කියන එක අපි තේරුම් ගන්න අපිට ඉබේම හිතෙනවනේ. දැන් මගේ ඇඟේ ගැටුණයි කියලා කියන්නේ, මම ගිහිල්ලා හැපුණයි කියලා කියන්නේ, අන්න ඒ වගේ. ඉතින් ඒ මතය ඉදිරිපත් කරන අවස්ථාවක් අපිට හමු වෙනවා නිධාන සංයුක්තියේ. මෝඩිය භගුණ කියලා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ප්‍රශ්නයක්. කෝනුකෝ භන්තේ පුසති ස්වාමීනි, කවුද ස්පර්ශ කරන්නේ? ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, නැ කල්ලෝ පඤ්ඤෝ. ඒ ප්‍රශ්නය ගැළපෙන්නේ නැහැ. නැ කල්ලෝ පඤ්ඤෝ කියන්නේ ඒ ප්‍රශ්නය ගැළපෙන්නේ නැහැ. මම කියන්නේ කෙනෙක් ස්පර්ශ කරනවා කියලා. ඊළඟ එන බුදුරජාණන් වහන්සේ ඒ වෙනුවට ඉදිරිපත් කරනවා පටිච්ච සමුප්පාද ක්‍රමයෙන් එක තේරුම් ගත යුතු බව. උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ අර භික්ෂුවට කියනවා, මම කියන්නේ කෙනෙක් ස්පර්ශ කරනවා කියලා. සලායතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා. අන්න පටිච්ච සමුප්පාද ඉදිරිපත් කළා. සලායතන පත්‍ය. ඒකට ප්‍රත්‍ය වශයෙන් සිදුවෙන දෙයක් ලෝකයා සක්කාය දිට්ඨිය නිසා කෙනෙක් හැටියට හිතනවා. ඒකට පස්ස කියන එක දැන් මේකන අපිට තේරුණා. යෝ උභන්තේ විදිත්වා කියන කියන්නේ කොන් දෙක හරියට තේරුම් අරගන්න ඕනේ. කොන් දෙක හරියට තේරුම් අර ගැනීම තුලින් ප්‍රඥාවෙන් මැද ඇලෙන්නේ නැහැ. ඒකට ඒ ස්පර්ශය හරිය ආකාර තේරුම් ගන්නව නම් අනුර බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කළ ආකාරයට සලායතන පත්‍ය පස්ස ස්පර්ශය වෙන්නේ සලායතන ආස්තිය. ඔන්න ඊළඟට පස්ස සමුදය කියන කීටත් වඩා ගැඹුරට යනවා. ස්පර්ශයේ හට ගැනීම කියන ප්‍රශ්නේ ඉතාම සංකීර්ණ දෙයක්. කෙනෙකුට එක පාඩම් තේරුම් ගන්න බැරි විදිය දෙයක්. ස්පර්ශය හට ගන්නෙ කොහොමද කියලා. ඒක අපට ඒකට හොඳ සාධකයක් ලැබෙනවා මැදුම් සංගී මදුපිණ්ඩික සූත්‍රයේ. මේක කලින් අවස්ථාවල අපි මේකට අදාළව නොයෙකුත් විදිහ මේ පින්නතට විග්‍රහ කරන්නත් ඇති. ඒක මහා කච්චාන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන විවරණය ආයතන ආශ්‍රයෙන් ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. චක්කුංචාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය ආවේදනා. ඔන්නෝම තියෙනවා පාඨයක්. එයින් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං. අසත් රූපේනුත් නිසා චක්ඛු විඤ්ඤාණේ උපදී. එතන අරේ වචන ටිකක් මතක තියාගන්න. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං. අතන තියෙන පටිච්ච කියන වචනය ඊළඟට තියෙන උප්පජ්ජති කියන එක ඒකෙන් මතක් කරලා දෙනවා. පටිච්චසමුප්පාද කියන වචනේ මතක් කරලා දෙනවා. එයින් අපිට පේන්නේ චක්කු විඤ්ඤාණය ඇසේ ඇස චක්කු විඤ්ඤාණය ඉපදීමම පටිච්චසමුප්පාදයේ තේරුම් ගන්න උපකාර වෙන දෙයක්. පටිච්ච විඤ්ඤාණය පටිච්චසමුප්පන්න ලෝකයා හිතන්නේ විඥානය ආත්මයයි කියලා. නමුත් අන්න බුදුරජාණන් ප්‍රකාශ කරනවා අසත් රූපයනුත් නිසයි චක්කු විඥානේ හටගන්නේ. එයින් පෙන්වනකොට ඒක චක්කු විඥානේ පවා පටිච්චසමුප්පන්නයි. ඒක තවත් ඈතට තේරුම් ගන්න උපකාර වෙන විවරණයක් සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා හත්තිපදමක සූත්‍රයේ දක්වනවා. දැන් අපි හිතන්නේ අසත් රූපයත් අස ඉදිරියට රූපය ආවොත් පේනවා. නමුත් එහෙමම නෙවෙයි. ඊට වඩා සියුම් කාරණයක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. අවස්ථා වශයෙන් දක්වන්නේ උන්වහන්සේ ඔන්න ඉස්සෙල්ලම යමක් පේන්න නම් ඇස නොබිඳී තිබෙන්න ඕන. එතකොට ඇස නොබිඳී තිබුණත් ඇසට පෙනෙන මානියට රූපයන් ආවත් ඒ එපමණිකුත් කෙනෙක් එපමණිකුත් චක්කු විඥානේ පහළ වෙන්නේ. ඊළඟට අමුතු වචනයක් යදෙනවා. තජ්ජෝ සමන්නාහාරෝ කියලා අමුතුම වචනයක් යදෙනවා. එයින්ම නිපන් එයින්ම හටගත්තා වූ යොමු වීමක් එයින්ම හටගත්තා වූ ඒ තුලින්ම හටගත්තා වූ යොමු වීමකුත් ආවට පස්සේ චක්කු විඥානය ඇති වෙන්නේ. කෙසේ තේරුම් ගන්න පින්නතුනි ඇස ඉදිරියට ඇස තිබුණු පළියට පේන්නේ නැහැ. ඇස ඉදිරියට රූපාව පමණිනුත් පේන්නේ නැහැ. ඒ රූප ආවත් ඊළඟට තුන්වෙනි කාරණයක් එතන අත්‍යවශ්‍යයට දක්වනවා. ඒක ඒකට අමුතු වචනයක් එදලා තින්නේ. තජ්ජෝ සමන්නාහාරෝ අමුතුම වචනයක් ඒක. තජ්ජෝ කියන්නේ එයින්ම හටගත් කියන එකයි. එයින්ම හටගත්. එයින්ම නිපන්. ඊළඟට සමන්නාහාරෝ කියන්නේ යොමු වීම. එතකොට යොමු වීම කවුරුවත් කළා නොකි. ඒ අවස්ථාව තුළ හේතු ප්‍රත්‍යයන්ගෙන් සිදු වුණු දෙයක් කියන එකයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්වු කරන්නේ. ඉතින් ඒ විදිහට බලනකොට චක්කු විඥානය පවා හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති වුණු දෙයක්. එතකොට මේක සාමාන්‍ය ලෝකයාට එකපාරට තේරෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒක ආත්ම කතාවක් ගන්නවා. ඉතින් ඔන්න එතකොට ඒ යම් අවස්ථාවක තේරුම් ගත්තනම් මේ පටිච්චසමුප්පාදයේ අනුව මේ පටිච්චසමුප්පාදයේ අනුව විඥානයේ චක්කු විඥානයේ පවා හේතු ප්‍රත්‍යයන්ගෙන් නැතිවෙනවයි කියන එක. දැන් ඒක තේරුම් ගත්තනම් එතකොට අතන කියවෙනෝනේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන තින්නම් සංගතිපස්සු තුනක එකතු වීම ස්පර්ශයයි කියලා කියනවා. තුන මොකක්ද? අසත් රූපයත් චක්කු විඥානය. එතකොට අසත් රූපයත් චක්කු විඥානය තුනක් හැටියට ගන්න සුදුසු නෑ. මොකද අර කියාපු තුන්වෙනි එක අර දෙකේ ප්‍රතිඵලයක්. ඒක ලෝකයාට වැටහෙන්නේ නැහැ අවිද්‍යාව නිසා. තේරුම් ගන්න බලන්න අසත් රූපයක් නිසා චක්කු විඥානය ඇති වෙනවා. නමුත් ඒ තුනම එකතු කළායි ස්පර්ශය කියන අවස්ථාව හදාගන්නේ. එතකොට ස්පර්ශ කියන අවස්ථාව සංඛත දෙයක් හදාගත්තු දෙයක්. ස්පර්ශ කියන එක හදාගත්තු දෙයක්. අසත් රූපයක් නිසා හටගත්තු විඥානය ඒ නිසා හටගත්තු බව අමතක කිරීමෙන් තුනක් හැටියට ගනිනවා. එතකොට යම් අවස්ථාවක අන්න විඥානය අවබෝධ කරගත්තනම් විඥානයේ ප්‍රතිසම්පන්න භාවය එතනම පරිජ නිරුද්ධ වෙනවා. එතනම ස්පර්ශ නිරුද්ධ වෙනවා. ඔන්න පස්ස නිරෝධය. ඒකට ඉඩ නොදෙන්නේ මොකද්ද? තණ්හාවයි. තණ්හාව අර මැද තියෙන අංගයේ ලෝකයාට වටහන්න ඉඩ නොදී ස්පර්ශයත් ස්පර්ශ සමුදියත් යට ගහන. ඉතින් ඒක උග්‍ර විදර්ශනා විදිහක වැටෙන්නේ ස්පර්ශයක් පාසා ඒකේ අනිත්‍යතාව දැකීමෙනු යම් කෙනෙකුට මෙයින් මිදෙන්න පුළුවන් වුණා. ඔන්න එතකොට මේක අපි වඩාත් විස්තර කිව්වා බුදුරජාන් වහන්සේ දීපු විවරණයම නිසා ඒක ගැන අපි වැඩියෙනුත් කිව්වා. ඔන්න එතකොට මේ පළවෙනි විවරණය. ඊළඟට අපි බලමු කාල වේලාවත් අනුව කල්පනා කරලා බලනකොට දෙවෙනි විවරණය අතීතයත් ඒ සංඝයා වහන්සේ දුන්න විවරණය අනුව එක අන්තයක් අතීතය අනිත් අන්තයේ අනාගතය මැද වර්තමානය. ඉතින්දි තණ්හාව තමයි ගැටලන්නේ. එතකොට ඒකට හොඳ නිදර්ශන මේ පින්නතුන් මීට කලින් අවස්ථාවල අපි පෙන්නුවා බද්දේකරත්ත සූත්‍රයේ ප්‍රකාශ කරන අතීතං නාන්වා ගමී යනප්පටිකංකේ අනාගතං යදතීතං පහීනන්තං අපත්තං ච අනාගතං. ඒ කියන්නේ අතීතයට යන්න එපා, ඒ වගේම අනාගතයේ පතන්නත් එපා. යදතීතං පහීනන්තං අතීතය ප්‍රහීනයි, අනාගතය තාම ආවේ නැහැ. ඊළඟට පච්චුප්පන්නංච යෝධම්මං තත්ත විපස්සති. වර්තමානයත් ඒ තැන විදර්ශනාව යදුවොත් එතනත් අල්ලගන්න තැනක් නැහැ. පච්චුප්පන්නංච යෝධම්මං තත්ත විපස්සති. උග්‍ර විදර්ශනාවේදී වර්තමානයත් ඒ තැන විදර්ශනා කරනකොට එතනත් අල්ලගන්න තැනක් නැහැ. අල්ලගන්න දෙයක් නැහැ. නමුත් අර තණ්හාව වර්තමානය නොතකා හැර අතීතයත් අනාගතයත් ගැටලනවා. අතීතයත් අනාගතයත් ගැටලනවා. වර්තමානය අමතක කරලා ඔන්න තණ්හාව කරන බෙදේ. ඔන්න එතකොට ඒ පිළිබඳව ඉතාමත්ම වටිනා සූත්‍රයක් අපි කලින් අවස්ථාවලත් ප්‍රකාශ කරා. උග්ගසේන නටපුත්‍රයා පිළිබඳ කතාවෙත් මහා පුදුම විදියේ කමඨහනක් බුදුරජාන් වහන්සේ දෙන්නේ 60 රියන් උණ ගහක් උඩ සිටි උග්ගසේන නටපුත්‍රයාට සර්කස් කාර්යය වගේ. ඒ හිටි අවස්ථාවේ බුදුරජාන් වහන්සේ වදාළ ගාථාව රහත් වෙන්නේ කමඨහනක් වුණා. පෙරපසු අපි එක සිංහලෙන් කිව්වොත් පෙරපසුව හැරදමව මැදද අතහැරදමව භවයේ එතරටම යව හැම තනින් විමුත්සිත ඇතිව යලි උපතකට දිරුමකට පත් නොවේව. මුංච පුරේ මුංච පච්චතු මජ්ජේ මුංච භවස පාරගු සබ්බත් විමුත්ත මානසෝ නපුන ජාති ජරං උපේසි. ඒ ගාථාව ඇහු හැටිය ඒ නටපුත්‍රයා උණ ගස උනේ දෙද්දිම රහත් වුණා කියන්නේ මොකද? අතීතයත් අනාගතයත් පිළිබඳ හිත ඉවත් කරලායි අර විදියට සමබරව හිටියේ මහා භයානක අවස්ථාව වැටුනොත් මැරෙනවා. එතකොට වර්තමානයේ අතහරින්නේ කිව්වේ මැදට අතහරින්නේ කියන එක තේරුම් ගන්න තියෙන වර්තමානයත් අතහරින්න. එතකොට ඒ බඳු අවස්ථාවක වර්තමානය අතහරින්න පහසුයි. අතීතයත් අනාගතයත් අතහැරලා සමාධිමත්ව සිටින නටපුත්‍රයාට ඒක මහ පුදුම විදිහට ඒක ඒ යන්නේ ඉතුලින් හිතා ගන්න පුළුවන්. එතකොට තණ්හා නැහුම්කාරිය කරන්නේ වර්තමානය අමතක කරලා අපි අතීතයත් අනාගතයත් අතර අතීත සිහින තුලත් අතීත මතක තුලත් අනාගත සිහින තුලත් අපි අතරමං කරනවා තණ්හාව. ඒ වෙනුවට අන්න උග්‍ර විදර්ශනාවේදී යම් අවස්ථාවක තේරුම් ගත්තනම් ඒ තැනම වර්තමානයේ සංස්කාර වශයෙන් මෙහි කිරීම නැහැකියාව ඇති වුණ අවස්ථාව යන්න. එතකොට අර මහුම්කාරීකින් මෙදෙන්න පුළුවන්. ඔන්න එතකොට ඒ විවරණය. ඊළඟට අපි ගනිමු අර තුන්වෙනි විවරණේ තියෙන්නේ සැප වේදනාවේ කාන්තයක් දුක් වේදනාව අනිත්‍යන්තය මැද නොදුක් නොසුව වේදනාව මධ්‍යස්ත වේදනාව. ඒකෙදිත් තණ්හාව තමයි මහුම්කාරිය. එතකොට මේ මහුම්කාරිය තෙන්දි මොකද්ද කරන්නේ? බුදුරජාණන්සේ ප්‍රකාශ කරනවා මේ අසෘතවත් පෘථග්ජනයා දුක් වේදනාවෙන් ස්පර්ශ කරන ලදුවේ සැප වේදනාව කාමසුඛයේ ප්‍රාර්ථනා කරා. ඒ කියන්නේ සැප වේදනාව පතනවා. මක් නිසාද? අසෘතවත් පෘථග්ජනයා කාමසුඛයේ හැර දුක් වේදනාවෙන් නික්මීමක් නොදකි. එයින් අපිට අපි ඒ අවස්ථාවක ප්‍රකාශ කළ මේවා ගැන විවරණය කරන අවස්ථාවේ සාමාන්‍ය ලෝකයා ඉන්නේ දුකත් සැප අතර සීසෝ පැදිල්ල. මැද ගැන තැකීමක් නැහැ. මැද නොදුක් නොසුව ගැන තැකීමක් නැහැ. ඒකම බුදුරජාණන් වහන්සේ තවත් ඉදින් ප්‍රකාශ කළා කියනවා. සැප වේදනාව පිළිබඳව තියෙන්නේ රාගානුසය. දුක් වේදනාව පිළිබඳව තියෙන්නේ පටිඝානුසය. ඒක යටින් තියෙන්නේ පටිඝය. නමුත් අදුක්ඛමසුව කියන නොදුක් නොසුව වේදනාව යටින් තියෙන්නේ අවිජ්ජානුසය. ඒක නිසා නොදුක් නොසුව වේදනාව සාමාන්‍ය ඒ ගැන තැකීමක් නැහැ. ඒ ගැන අවිද්‍යාවයි තියෙන්නේ. ඒ අවිද්‍යාවෙන් ප්‍රයෝජන අරගෙන තමයි තණ්හාව සැප වේදනාවයි දුක් වේදනාවයි එකට ගැටලන්නේ. නමුත් අන්න යම් අවස්ථාවක විදර්ශනාවෙන් තේරුම් ගත්තා. එතන බුදුරජාණන් ස්පෙන්නු කරනවා තවත් විදිහකට දක්වනවා සැප වේදනාවේ අනිත් පළුව දුක් වේදනාව. දුක් වේදනාවේ අනිත් පළුව කියලා කියන්නේ පටිභාග. සැප වේදනාවේ පටිභාග හැටියට ගන්න පුළුවන් දුක් වේදනාවයි. දුක් වේදනාවේ පටිභාගය සැප වේදනාවයි. ඒ දෙක අතර සීසෝවක් තියෙන්නේ. නමුත් මැද තියෙන නොදුක් නොසුව වේදනාව තුල තියෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාවේ අනිත් පළුව තමයි විද්‍යාව. විද්‍යාවේ අනිත් පළුව විමුක්තිය. විමුක්තිය අනිත් පළුව නිර්වාණය. ඔන්න එතකොට හිතාගන්න අර සැප දුකත් අතර නෙවෙයි විමුක්තිය තියෙන්නේ. මැද නොදුක් නොසුව වේදනාව ළඟයි. මොකද හේතුව? නොදුක් නොසුව වේදනාවට යටින් තියෙන අවිද්‍යාව ඉවත් කිරීමේදී අවිද්‍යාව ඉවත් කරනවා කියලා කියන්නේ විද්‍යාව පහළ වෙනවා. විද්‍යාවත් එක්කම විමුක්තිය, විමුක්තියත් එක්කම නිවන. ඔන්න එතකොට ඒ බව නොදැනීම නිසා සාමාන්‍ය ලෝකයක දන්නේ නැහැ. තණ්හාව ලෝකයා රඳව ගන්නවා සැප දුකත් අතර සීසෝ පැදිල්ලක. එතකොට මෙතනත් පෙන්නු කරන්නේ තණ්හාවෙන් මිදීමට නම් මෙහුම්කාරයෙන් මිදීමට නම් අර නොදුක් නොසුව වේදනාව පිළිබඳ විදර්ශනාව යොදලා ඒව සංස්කාර වශයෙන් තේරුම් අරගෙන යම් අවස්ථාව විමුක්තිය මතු කරගත යුතුව තිබෙනවා. ඔන්න එතකොට ඒ වේදනාව පිළිබඳ කතාවේ ඒ විදිහටයි ගන්න තියෙන්නේ. ඊළඟ විවරණයේ තියෙනවා ඒක එක්තරා විදිහකට ගැඹුරු වශයෙන් ගත යුතු දෙයක්. ඒකාන්තයක් නාමයයි. හතරවෙනි ස්වාමීන් වහන්සේ දැක්වූ විවරණය ඒකාන්තයක් නාමයයි. අනිත්‍යන්තයේ රූපයයි. එතකොට මැද තියෙන්නේ විඥානයයි. දැන් ඔන්න මේක හොඳ නිදර්ශනයක්. දැන් බොහෝ දෙනා මේ කාලේ ওই නාම ධර්ම තෝරන්නේ කොහොමද? නාමය කියලා කියන්නේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන එකයි. ඒ හතර පංච උපාදානස්කන්ධයේ ඒවා තමයි නාම ධර්ම හැටියට තෝරන්නේ. රූපය රූප උපාදානස්කන්ධය කියලා. නමුත් මෙතනින් අපට පේනවා නාමයත් රූපයත් අතර විඥානය දැමීමෙන් අපට පේනවා කිසිසේත් නාමයට විඥානය ඇතුල් කරන්න බැරි බව. එතකොට මේ නාමය කියන එක බුදුරජාණන් වහන්සේ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේත් පෙන්නුම් කළ තියෙන්නේ අපි කලින් අවස්ථාවක මේ පින්නතුන්ට ඇඟිලි ගනින්නේ කියලා තේරුම් කරපු කාරණේ. වේදනා, සංඥා, චේතනා, පස්ස මනසිකාර කියන ධර්ම පහ තමයි නාම ධර්ම. වේදනා, සංඥා, චේතනා, පස්ස මනසිකාර. එතකොට රූප කියලා කිව්වේ ඒකත් රූප සංඥාව. මොකද මහා භූත ධර්ම හතර ආශ්‍රයෙන්, ඒ කියන්නේ අර නාම ධර්ම තුලින් මහා භූත ධර්ම හඳුනා ගන්න කරන ප්‍රයත්නය තුලිනුයි රූපය සංඥාවක් ඇති වෙන්නේ. ඒකයි අපි බොහෝ විට කිව්වේ නාම, නාම ස්වરૂපයක් නාම කියලා කියන්නේ. නාම මාත්‍ර රූපයක් අනිත් පැත්තෙන් තියෙන්නේ. එතකොට තණ්හාව මේ මැදින් තියෙන විඥානය අමතක කරලා තණ්හාව කරන්නේ මොකක්ද? නැහුම් කාර්ය නාමයක් රූපයක් ගැටලනවා. ඒක ටිකක් හිතාගන්න මේ පින්නතුන් අපි කලිනුත් දින්න නිදර්ශනයක් ගත්තොත් දැන් මුවා අර මිරිඟුව ඔසේ දුවන්නේ ඒ දේ තියෙනවා කියලා හිතාගෙන රූප ඇත්ත වශයෙන්ම තිබෙනවා කියලා හිතාගෙන. ඒ වගේ එහෙම නැත්නම් අර අපි තවත් උපමාවක් දැක්වුවා මේ පින්නතුන්ට අර ඔය නාම රූප ගැන කතාවේදී අර ග්‍රීක තරුණයා පිළිබඳ නාසිසස් කියන ග්‍රීක තරුණයා ඒ පොකුණ වතුරට නැඹෙන්නකොට තමන්ගේ කලින් මූණිය දැකලා නැති කෙනෙක් තමන්ගේ රූමත් මූණ දැකලා දෙවඟනක් කියලා රැවටිලා වැළඳ ගන්න උත්සාහ කළා මරුණු කතන්තරේ කිව්වා. එතකොට ඒ අපිට හිතන්න තියෙන්නේ මෙන්න මෙතෙන්දිත් අර තණ්හා, තණ්හා නැහුම් කාර්ය, මේ තණ්හා නැහුම් කාර්යයේ ගැටයට අහු වුණ මේ නාසිසස් ගැටය. ඒකයි වෙලා තියෙන්නේ. එතකොට ඒ අර බලන බලන වාරයක් පාසා පෙනෙන රූපය වතුරේ ඉන්න දෙවගණක් කියලා හිතාගත්තා. එතකොට එතන හදිහටම ගැලපෙන වේදනා, සංඥා, චේතනා, පස්ස මනසිකාර. වේදනාව මොකද්ද? ආලය, ඇල්ම. ඒක තුලින් සංඥාවක් දෙනවා, ඊළාට චේතනාව කියන නැවත බලන්න කියලා. ඊළඟට මනසිකාරය යොදනවා. නමුත් මනසිකාරය යොදන බව දන්නේ නැතුව ඒ අයෝනිසෝ මනසිකාරය තුලින් නාසිසස් දන්නේ නැහැ බලන නිසායි පෙනෙන්නේ කියලා. නමුත් පෙනෙන නිසා බලනවා කියලා හිතාගෙන වතුරේ දෙවගණක් ඉන්නවා කල්පනා කරා. ඉතින් ඒ වතුරේ තියෙන ඒ පිළිමු කරන ස්වභාවය වගේ තමයි විඥානයේ තිබෙන්නේ. විඥානයේ තියෙන එකයි මායාත්මක ස්වභාවයක් තියෙන. විඥානයේ තියෙන ප්‍රත්‍යවේක්ෂා කියලා කියන්නේ. විඥානයේ තියෙන ආපසු හැරිලා බලන්න හැකියාව. ඒ ඒකම තමයි හොඳටත් යොදන්න පුළුවන්, නරකටත් යොදන්න පුළුවන්. නරකතේ යෙදුවොත් අන්න අර ඒ දඬ උඩ බල්ලා වෙනාශය කතා වලින් පෙන්වුවේ අයෝනිසෝ මනසිකාරය තුලින් කෙරෙන්නේ මුලාව. නමුත් යෝනිසෝ මනසිකාර වශයෙන් යෙදුවොත් යම් අවස්ථාවක අන්න අර මුලාව තේරුම් ගන්න පුළුවන්. එතකොට මැද එතන අපිට පැහැදිලිව පේනවා එතෙන්දී. නාමයක් රූපයක් ඒ දෙකට මැදිනුයි විඥානය තියෙන්නේ. ඒ නිසා කිසිසේත් නාමය ඇතුළට කරන්න විඥානය ඇතුල් කරන්න බෑ. ඉතින් එතෙන්දිත් අර ඒ තණ්හාවගේ ක්‍රියාකාරීත්වය ඉක්මවීමට නම් අපි විඥානය තේරුම් ගන්න ඕනේ. විඥානයේ යථා ස්වභාවය, අර කියාපු මායාත්මක ස්වභාවය තේරුම් ගත්ත අවස්ථාවේදී තමයි මේ නාම රූපෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. ඔන්න එතකොට ඒ නාමයක් රූපයක් අතර සම්බන්ධතාව. ඊළඟට ඊළඟ පස්වෙනි ස්වාමීන් වහන්සේ පෙන්වුම් කරනවා ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි ඒ අතර මැදින් විඥානය. එතෙන්දිත් ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන, එතෙන්දිත් අර විඥානය මැදින් තියෙන්නේ. ඊළඟට අවසාන වශයෙන් සක්කාය. සක්කාය කියලා තියෙනවා. සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. ඒ සක්කාය පිළිබඳව ඒ විවරණය බුද්ධ දේශිත දේශනාවක් ආශ්‍රයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සක්කායෝ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටම අධිවචනයක් වෙන වචනයක්. සක්කාය සමුදය කියලා කියන්නේ, සක්කාය සමුදය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම තණ්හාව හැටියටමයි දක්වන්නේ. තණ්හා පෝනෝ භවිකා. ඊළඟට සක්කාය නිරෝධය තණ්හාවේ නිරෝධයයි. තණ්හාවගේ නිරුද්ධයම තමයි සක්කාය නිරෝධය හැටියට දක්වලා තියෙන්නේ. එතකොට ඒ එතෙන්දිත් ඒ සංඝයා වහන්සේලා දක්වන්නේ නැත්තේ, සමහර විට ඒ සංඝයා වහන්සේලා දක්වන්නේ නැත්තේ තමන්ගේ කමඨහන වෙන්න පුළුවන්. පංච උපාදානස්කන්ධයත් පංච උපාදානස්කන්ධේ හට ගැනීම. ඊළඟට මැදින් තියෙන නිරෝධය. නිරෝධය නොදැකීම නිසා තමයි සමුදයෙන් සමුදයට, ලෝකයා සමුදයෙන් සමුදයට පැනමින් යන්නේ. බුදුරජාන් වහන්සේ පෙන්වුම් කරන්නේ ලෝකයා නිරෝධය නොදැකීම නිසා සමුදයෙන් සමුදයට පැනමින් යනවා කියලා. ඉතින් මේ தත්ත්වය තේරුම් ගැනීමට දැන් අවිද්‍යාව එක, අවිද්‍යාව නැති කර ගැනීමට උපකාර වෙන්නේ අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව වැඩිම තුලින් මේවා සංස්කාර හැටියට තේරුම් ගැනීමෙන් දැන් ඔය අතීතය සහ අනාගතය පිළිබඳ කථාන්තරයේදී ඒ අතීත සංස්කාර තේරුම් ගැනීම ඉතාම පහසුයි. අනාගත සංස්කාර වල අනිත්‍යතාව තේරුම් ගැනීමත් පහසුයි. නමුත් වර්තමාන සංස්කාර වල අනිත්‍යතාව තේරුම් ගැනීම තමයි අපහසුයි. ඉතින් ඔය අනිත්‍ය සංඥාව ඉතාමත්ම උපකාර වෙනවා අර තණ්හා මහුම් කාර්යයෙන් මිදීමට. ඒවා ප්‍රකාශ වෙන එක වටිනා කථාන්තරයක් තියෙනවා අදිමුත්ත තෙරුන් වහන්සේ පිළිබඳ කතාවේදී. ඒ අදිමුත්ත තෙරුන් වහන්සේ රහතන් වහන්සේ කැලියක්ම දින් යනකොට ඒ එක්තරා හොරමුලක හොරදෙට්ටුවෙක් ජීව බිල්ලක් ගැනීම සඳහා ඒ තෙරුන් වහන්සේ මරන්න සූදානම් වුණා. එතකොට උන්වහන්සේ ප්‍රකාශ කළ ගාථාව තුළ ඉතාමත්ම වටිනා විදර්ශනාත්මක අදහස් කීපයක් සඳහන් වෙනවා. උන්වහන්සේ ප්‍රකාශ කරනවා, නමේ හෝති අහෝසින්ති භවිස්සන්ති නොහෝති මේ සංඛාරා විභවිස්සන්ති තත්ථකා පරිදේවනා. මට හිතෙන්නේ නැහැ මම හිටියා කියලා. නමේ හෝති අහෝසින්ති භවිස්සන්ති නොහෝති මේ මම අනාගතේ වෙනවා කියලාත් මම හිතන්නේ නැහැ. සංඛාරා විභවිස්සන්ති හුදෙක් සංස්කාරම ඇති වෙලා නැති වෙලා යන සංස්කාරය ඇති වෙලා යන සංඛාරා විභවිස්සන්ති තත්ථකා පරිදේවනා. ඊළඟට ගාථාවක් දක්වනවා. ඒක අපේ මේ මහුංකාරී පිළිබඳ උපමාවට ගැලපෙන එකක්. සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සම්පතින් පස්සන්තස්ස යථා භූතං න භයං හෝති ගාමිනී. සුද්ධං ධම්ම සමුප්පාදං, ඒ කියන්නේ තනිකර පිරිසිදු ධර්ම, ආශ්‍රව ධර්ම නෙමෙයි. සුද්ධං ධම්ම සමුප්පාදං, ධර්ම ඇති වෙලා නැති වෙන බව දකිනවා. සුද්ධං සංඛාර සම්පතින්, තනිකර පිරිසිදු සංස්කාර සම්පතියක් කියලා දැක්කහම පස්සන්තස යථා භූතං න භයං හෝති ගාමිනී. මේක අපිට උපමාවක් හැටියට ගත්තොත් ඔන්න දැන් මහාන මැසිමකින් මහගෙන යන අතරේ සමහර විට යටි නූල නැති වෙනවා. යටි නූල නැති වුනහම අර රෙදිද කොට ඉස්සරහට යනවා, ඉදි කටුවත් යට යනවා. නමුත් මැස්මක් නැහැ. හේතුව ගැට වැටෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි දැන් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේ තණ්හා මහුම්කාරයේකින් මිදීම සඳහා දැන් තණ්හාවම ගැටයක් ලනවා. නමුත් ඒ උපාදානය කියන ඒ ගැටය නැති වෙන ආකාරයට ක්‍රියා කළොත් උපාදානය නැති වුණු තැන අන්න විමුක්තිය තියෙනවා. අර අර රෙදි දෙපොට මැහිල වගේ පේන්නේ. නමුත් මැහිල නැහැ. ඉතින් අන්න ඒ தත්ත්වය තමයි අපිට තව ටිකක් ගැඹුරින් කියනවා නම් ඔය රහතන් වහන්සේලාගේ අරහත් ඵල සමාපත්තිය ගැන කියවෙන අවස්ථාවවල භව නිරෝධයේ ප්‍රතිපලිමන්ද ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ මොකක්ද? අන්න අර තරමකට උපමාවක් හැටියට ගත්තොත් තරම හිතා ගන්න පුළුවන්. ඉඳි කටුව යට යනවා. මැහිල වගේ පේනවා. නමුත් මැහිල නැහැ. ඒ වගේ අර කාලයනුත් ද්වේෂයනුත් මිදුණු කාලයක් දේශයක් පිළිබඳ ඒ කාරණය නිසා තමයි ලෝකයා මේ සංඛත ලෝකයක සිටින්නේ. නමුත් යම් අවස්ථාවක අර උපාදානය නැති වුණ හැටි ඊළඟට මේ හිත කාලයනුත් මිදිලා දේශයනුත් මිදිලා විමුක්ත තත්වයකටපත් වෙනවා. ඉතින් අර ඉඳි කටුවේ යට යනවා. නමුත් මැහෙන්නේ නැහැ. ඒ වගේ තමයි ඵලසිත ඒ මාර්ගඵල ආදීදී කාලයනුත් විමුක්ත තත්වයක්. හිත උපාදානයෙන් මිදුණා. උපාදානයේ මිදුණාට පස්සේ ජීවිතය නැති වුණේ නැහැ. අන්න ඒ වගේ විදිහේ තත්ත්වයක්. ඉතින් ඒකට ඒ සංස්කාර සම්මර්ෂණය අවශ්‍ය වෙන සංස්කාර ඒතන දැකීම. ඉතින් අන්න නාම ධර්ම ගැන හිතුවත්, රූප ධර්ම ගැන හිතුවත්, ඒ පැත්තෙන් හිතුවත්, ඊළඟට ආයතන ගැන හිතුවත් හැමතැනම තියෙන්නේ ඒ අන්ත දෙකක් සහ මැද. ඒ මැද තමයි සාමාන්‍යයෙන් මැදයි ලෝකයා හිර වෙන්නේ. මැද තත්ත්වයේ යථා තත්ත්වයේ පේන්නේ විදර්ශනාවේදී. ඉතින් ඒ අන්ත දෙක තේරුම් ගැනීම සඳහා අනිත්‍යතා දර්ශනය අවශ්‍ය වෙනවා. මොකද ඒවා අර සක්කායදිටි ඉවත් කළා. ඒතන සියුම්ව දැන් අයෝනිසෝ මනසිකාරයට ස්පර්ශය පවා වැටෙන්නේ කෙනෙක් කරන දෙයක් හැටියට. නමුත් යෝනිසෝ මනසිකාර තත්වයට ආවහම තේරෙනවා මේක හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති වුණු දෙයක්. හේතු ප්‍රත්‍යයන් තුලිනුයි මේ හැම එකක්ම සිද්ධ වෙන්නේ. ඒ හේතු ප්‍රත්‍ය අවබෝධය තුලිනුයි. එතකොට තණ්හාවට තැනක් නැති වෙන්නේ. තණ්හාව බලන්නේ අර ඝන සංඥාව කියලා කියන නිත්‍ය සංඥාව ලෝකයා තුල තියෙන ඒක පිහිට කරගෙන අන්ත දෙකක් ගැටලනවා. ඒ අන්ත දෙක අරි කලින් කිව්වාගේ ස්පර්ශය සහ ස්පර්ශ සමුදය වෙන්න පුළුවන්. ස්පර්ශය ලෝකයා සමුදේ පක්ෂේ ඉන්නවා කියලා කියන්නේ ලෝකයාට පෙනින්නේ ස්පර්ශ නිරෝධය. නමුත් විදර්ශනාවේදී උග්‍ර විදර්ශනාවේදී ඔය භංග ඥානීය කියන අවස්ථාවේදී දැක්වෙන්නේ පුස්ස පුස්ස වයන් පස්සන් කියලා කියනවා. ස්පර්ශයක් පාසා ගෙවි යාමක් දකිනවා. පුස්ස පුස්ස වයන් පස්සන් එක් එක් ස්පර්ශයක් පාසා නිරෝධය දකිනවා. නිරෝධය දකීම තුළින් අන්න අර විමුක්තිය සැලසෙන බව බුදුරජාන්සේ ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒකම ඔය නන්දකෝ වාද සූත්‍රයේ හැම නන්දක ස්වාමීන් වහන්සේ තෙරුන් වහන්සේලා තෙරණියන් වහන්සේලාට ප්‍රකාශ කරනවා. ආධ්‍යාත්මික ආයතන හයත් අනිත්‍යයි, බාහිර ආයතන හයත් අනිත්‍යයි. කොහොමද මේ ඒ දෙක නිසා ඇති වෙන විඥාණය නිත්‍ය වෙන්නේ කියන එක එහෙම ප්‍රකාශ කරාම ඒ නිත්‍ය ඒවා අනිත්‍ය නම් කොහොමද ස්පර්ශ ආදී නිත්‍ය වෙන්නේ? එතකොට ඒ රහත්මෙන් ඒ මෙහෙණින් වහන්සේලා ඒකට ප්‍රතිචාරය දක්වන්නේ තජ්ජං තජ්ජං භන්ති පච්චයන් පටිච්ච තජ්ජා තජ්ජා වේදනා උප්පාදයන්ති තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරෝධා තජ්ජා තජ්ජා වේදනා නිරුද්ධාන්ති කියලා ඒ දේශනාව පුරාම ඒ තෙරුණියන් වහන්සේලා ප්‍රතිචාරය දක්වන්නේ ඒ ප්‍රත්‍යයන් නිසා ඒ වේදනාව ඇති වෙයි. ඒ ප්‍රත්‍යයන්ගේ නිරෝධයෙන් ඒ වේදනාව නිරුද්ධ වෙයි. අන්න අර විදිහට අර සංස්කාර සම්මර්ෂණය තුලින් තේරුම් ගන්නවා එක් එක් ස්පර්ශය පවා ඊටාම සුවිශේෂ දෙයක්. හැම එකක්ම. එතකොට ඇසත් අනිත්‍යයි, රූපයත් අනිත්‍යයි, ඇස පිළිබඳ ඇස නිසා ඇතිවන විඥානයත් අනිත්‍යයි කියලා ඒ විදිහට අනිත්‍ය සංඥා වැඩෙන්න වැඩෙන්න තේරෙනවා. එතන එතන මෙනෙහි කරන්න හැකියාවක් වෙනවා. සාමාන්‍ය අයෝනිසෝ මනසිකාර්යය තුළ මමත්වයක් මමේ මාගේ කියන හැඟීමෙන් මේ මෙනෙහි කිරීම වෙනුවට යෝනිසෝ මනසිකාර්යයේදී සංස්කාර ඇතිව නැති වෙන දේවල් හැටියට සංස්කාර හැටියට මෙනෙහි කරන්න පුළුවන් වෙනවා. ඒ මෙනෙහි කිරීම උග්‍ර වුණු අවස්ථාවයකට අපට උපමාවක් කියනවනම් හරියට අර යම් කෙනෙක් ඒ පලිහක් නැතුව කඩු හරුඹයක් කර කෙනෙක් එක්ක කඩුවෙන් සටනක් කරනවා නම් පලිහක් නැතිව කොයිතරම් වේගයෙන් කඩුව හරවන්න ඕනද, කඩුව යොදන්න ඕනද, අන්න ඒ වගේ වේගයෙන් යම් අවස්ථාවක මාරයට කිට්ටු වෙන්න බැරි විදිහට වේගයෙන් මෙනෙහි කරනවා නම් අන්න එතකොට ඒ සංස්කාරයන් ඒ තැන දකින්න පුළුවන් වෙනවා. ඒකයි අර බද්ධ කරත්ත සූත්‍රයේ ප්‍රකාශ කරේ තත්ත විපස්සති. ඒ තැන්වලම වර්තමාන සංස්කාරයන් ඒ තැන්වලම දකිනකොට මායයට තැනක් නැති වෙන. එහෙම නැත්නම් අර තණ්හා නැහුම් කාර්යයට කරන දෙයක් නැති වෙනවා. එතකොට අතීත දේවල් අතීත බව තේරුම් ගැනීම පහසුයි. අනාගත දේවල් අනාගත හැටියට තේරුම් ගැනීම පහසුයි. නමුත් අර වර්තමානය තමයි ලෝකයාට තියෙන ලොකුම ගැටලුව. වර්තමානයේ සත්‍ය හැටියට පෙන්වනවා. ඉතින් අර උග්‍ර විදර්ශනා අනිත්‍ය සංඥා දිනු කරපු කෙනාට එතන මේ මෙනෙහි කිරීම ශීඝ්‍ර වෙනකොට පේනවා එතන එතනම ඉවර වෙනවා. අන්න අර ඉවර වෙන එක නිසාම කලකිරීමක් වෙනවා. එතන එතනම බිඳිනවා කියන එක දැන් ඔය අපි මාවකට කියනවා නම් යම් කිසි කෙනෙක් ගිරි ශිඛරයක් උඩින් යනවා. ප්‍රපාත දෙකක් දෙපැත්තේ තියෙන්නේ. අතීතය එක පැත්තක්, අනාගතය අනිත් පැත්ත. එතකොට මේ ප්‍රපාත දෙකක් දෙපැත්තෙන් තියෙද්දි කෙනෙක් ගිරි ශිඛරයක් උඩින් යනවා නම් තමන්ට පිහිටට තියෙන්නේ අල්ලගන්න යම් කිසි වැටක්. නමුත් ඈතට යනකොට තේරෙනවා මේ වැටක් බිඳෙන එක වැටක් කියලා. අන්න ඒ වගේ තමයි ඒ වැට තමයි සංස්කාර. ඒකෝට සංස්කාර තුලිනුයි මේ මෙනෙහි කිරීම ගෙනියන්නේ. නමුත් අවසාන අවස්ථාවේදී තේරෙනවා මේ සංස්කාරත් බිඳෙන බව. අන්න ඒක තුලින් තමයි කලකිරීම ඉන්නේ. ওই විදර්ශනාවේදී ඒ බුදුරජාණන් වහන්සේ දක්වන මැදුම් පිළිවෙත ඒකයි. මේවා සංස්කාර හැටියට මෙනෙහි කරන්න කියනවා. සංස්කාර වශයෙන් මෙනෙහි කිරීමේදී යම් අවස්ථාවක් එනවා. ඒවා බිඳෙන දකිනකොට බයක් එනවා. ඒකට තමයි භංග ඥානය කියලා කියන්නේ. ඒ ඉස්සෙල්ලා දකිනවා අනිත්‍යතාවයේ මූලිකම අවබෝධය තමයි ඇතිවීම නැතිවීම. ඇතිවීම නැතිවීම දකිනවා. ඇතිවීම නැතිවීම දැකීමේදී ඒවා උග්‍ර වෙනකොට අන්තිමට නැතිවීම වැඩියෙන් පේනවා. වැඩියෙන් නිරෝධ පැත්ත පේන්න පටන් ගන්නවා. ඒ නිරෝධ පැත්ත පේන්න පටන් ගන්නවත් එක්කම ඔන්න ඊළඟට ඉස්සෙල්ලා ඇති වෙන බය. මොකද අර තමන් අල්ලගෙන ඉන්න දේ බිඳෙනවා. අල්ලගෙන ඉන්න දේ බිඳෙනවා. ඒකට අල්ලගෙන ඉන්න දේ බිඳෙනවා නම් මොකද කරන්න තියෙන්නේ කියන ඊළඟට ප්‍රශ්නය එනවා. ඊට පස්සේ තමයි සංස්කාරයන්ගේ අනිත්‍යතාව මෙනෙහි කරනවා. මේ සංස්කාරවල නිත්‍ය ස්වභාවයක් නැහැ. මේවා මමේ මාගේ කියලා ගැනීම තුලිනුයි බයක් ඇති වෙන්නේ කියලා ඊළඟට ඒ අතහැරි අවස්ථාවේ විමුක්තිය. ඔන්න ඉතින් ගැඹුරු දෙයක් උතන තියෙනවා. ඉතින් අර මේ උපමා මේ කියාව කමඨහන් 6 ඇතුළම තියෙන්නේ ඔය අනිත්‍ය සංඥාව එක පැත්තකින් ගත්තොත්. අවිද්‍යාව ඒ කියන්නේ යෝ උභන්තේ විදිත්වාන කියලා කිව්වේ අන්ත දෙක තේරුම් ගැනීම කියලා කියන්නේ අර ඒවායේ අනිත්‍ය ස්වභාවය. ඒ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ ඝන සංඥාව තුලින්, නිත්‍ය සංඥාව තුලින්. එතකොට ඒ වෙනුවට යෝගාවචරයා මේ අනිත්‍ය බව නිතර මෙනෙහි කරනකොට යම් අවස්ථාවක සිදෙනවා අර නාම රූප ධර්ම හැටියට සලකන අවස්ථාවේදී මේ හැම එකක්ම ඇති වෙන නැති වෙන ස්වභාවයක්. ඊළඟට මේ නැති වෙන ස්වභාවය ගැන වැඩියෙන් හිත යොදනකොට ඔන්න ඊළඟට බිඳෙන වැඩියෙන් පේන්නේ බිඳින එක. ඒකත් එක්කම තමයි අන්න අර භය භංග ඔය ආදී වශයෙන් විදර්ශනා ඥාන පරම්පරාව ඇවිල්ලා යම් අවස්ථාවක අනුපාදා පරිනිබ්බාණං කියලා කියන්නේ. එතකොට උපාදාන පත්‍ය භව අල්වා ගැනීම තුලිනුයි භවයක් ඇති වෙන්නේ. නමුත් අතහැරීම තුලින් භව නිරෝධය. ওই தත්වයයි දැන් අපි අර තණ්හාව ගැන කිව්වා. තණ්හාවේ මහුම් කාර්යයක් කියලා කියනකොට මහුම් කාර්ය ගැට දාන කෙනෙක් හැටියටයි පේන්නේ. නමුත් යම් අවස්ථාවක ඒ ගැටයට අහු නොවන විදියට හිත සකස් කරගත්තොත් ඔන්න විමුක්තිය. දැන් ඔන්න ඒ භවයාගේ ඉපදීමට තණ්හාවම උපාදානයක් වෙනවයි කියන එක අපිට පැහැදිලි වෙන එක් සූත්‍රයක් තියෙනවා. මදුම් සංගී ඔය වච්චගොත්ත සූත්‍රයේ ඒ වච්චගොත්ත පරිබ්‍රාජකය බුදුරජාණන් වහන්සේගෙන් ඔය දැන් පහු කාලින් මේ නෑත කාලේ ඔය අන්තරාභව කතාවකටත් හේතු වුණු එක්තරා උපමාවක්. ඒ වච්චගොත්ත පරිබ්‍රාජකය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දැන් හුණඟක් කැලේ හුණඟක් හුණඟකින් ඔය ගිනිසිලක් හුණඟෙන් වීසි වෙනකොට එතන උපාදානිය මොකද්ද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ ලව්ගින්නක් ආදී අවස්ථාවක ඒ ගිනිසිලට උපාදානිය වුණේ වාතයේ කියලා, හුණගේ කියලා. ඊළඟට ඒ ඊළඟ සැරේට මේ වච්චගොත්ත පරිබ්‍රාජකයන් අහන ප්‍රශ්නේ, හොඳයි යම්කිසි සත්වෙක් මේ කය ඇතහැරලා නැවත කයකට එළඹෙනකොට, නැවත කයකට ලං වෙනකොට එතෙන්දී උපාදානය මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එතෙන්දී තණ්හාම උපාදානයක් වෙනවා කියලා. එතෙන්දී තණ්හාම උපාදානයක් වෙනවා. මේක වර්ධවල තේරුම් අරගෙනයි සමහරු අර අන්තරාභව කතාවක් කියන්නේ. ඒකට අන්තරාභවයක් නැහැ මෙතන, භවය ගැට ගහන්නේ තණ්හාව. අන්න දැන් අර මේ කමඨහන් හතර ගැන හය ගැනම කියනකොට කියුණානේ තණ්හාවගේ ක්‍රියාවලියක් නේ, ක්‍රියාවක් තමයි ඒ භවය ගැට ගහනවා කියන එක. අන්න අර වච්චගත කතාවනොත් ඒක හෙලි වෙනවා. එතකොට මැරෙන අවස්ථාවේ තණ්හාවමයි උපාදානය වෙන්නේ. තණ්හාවමයි උපාදානය වෙන්නේ. මොකද අර ජීවත් වෙන අවස්ථාවේ උපාදානය ඇත නොහැරියනම්, ජීවත් වෙන අවස්ථාවේ උපාදානය ඇත නොහැරියනම් මැරෙන අවස්ථාවේ ඒ තණ්හාව නැවත භවයක් පතනවා. නාම රූප ධර්ම ඒවා අල්ලගෙන ඉන්න නිසා. නමුත් යම් කිසි අවස්ථාවක අර මේ ජීවත් වෙන වෙලාවෙදිම තමන්ගේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇල්ම ඇතහැරියනම් එතකොට නැවත භවයකට අල්ලගන්න දෙයක් නැහැ. දැන් මේ සක්කායෝ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳවත් තර අවස්ථාවක සංඝයා වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ පංච උපාදානස්කන්ධයත් උපාදානයත් එකමද? එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය වෙනමද, උපාදානය වෙනම එකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අමුතු විදිහේ ප්‍රශ්න දෙකක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පංච උපාදානස්කන්ධයත් උපාදානයත් එකමක් නෙවෙයි. උපාදානය පංච උපාදානස්කන්ධයෙන් වෙන් වූ දෙයක්ුත් නෙවෙයි. නමුත් පංච උපාදානස්කන්ධය පිළිබඳව චන්දරාගයක් තිබෙනවා නම් අන්න ඒකයි උපාදානය. එතන හරි අමුතු විදිහේ කාරණයක් කියවෙන්නේ. පංච උපාදානස්කන්ධය පිළිබඳ චන්දරාගයයි උපාදානය. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳ චන්දරාගය දුරු කරන්නේ කියන. චන්දරාගය දුරු කළ අවස්ථාවේ ඔන්න නැවතත් නැවත භවයක් භවකට යන්නේ නැහැ. නැවත භවයකට යන්නේ නැති බව ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථාව තමයි අපි අර කිව්වේ ඵල සමාපත්තිය. යම් රහතන් වහන්සේ භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරනවා කියලා කිව්වේ අර යම් අවස්ථාවක අර ඉදි කටුවේ උපමාවෙන් අපි කිව්වා වගේ ඒ හිත උපාදාන ස්කන්ධ කියලා කියන්නේ පින්නතුනි. දැන් ඒක 11 ආකාරයකට බුදුරජාණන් වහන්සේ දක්වනවා. හැම කෙනෙක්ම ලෝකයේ අල්ලගෙන ඉන්න ගොඩවල් මොනවද? ගොඩවල් පහ. ඒක 11 ආකාරයකට දක්වනවා. අතීත අනාගත වර්තමාන, අජ්ජත් බහිද්දා. අතීත අනාගත පච්චුප්පන්න ඒ කාල තුන පිළිබඳව අජ්ජත් බහිද්දා, ඇතුළත පිටත. ඊළඟට හීන ප්‍රනීත. හීන එකක් වෙන්න පුළුවන්, ප්‍රනීත එකක් වෙන්න. යම් දුරේ සම්තිකේවා. අන්න ඒ විදිහට ඒ 11 ආකාරයක් වෙනවා. අතීත අනාගත පච්චුප්පන්න, අජ්ජත්ං වා බහිද්දාව, හීනං වා පනීතං වා, යම් දුරේ සම්තිකේවා. අන්න ඒ විදිහට කියන ඒ 11 ආකාරයක ස්කන්ධ අපි අල්ලගෙන ඉන්නේ හිතේ. තමන්ගේ රූපය, තමන්ගේ වේදනාව කියලා කියන ඒවා ඒ මතකයේ නැඳිලා තියෙන තමන්ගේ දේවල් හැටිට. ඒකට යම් අවස්ථාවක අන්න ඒවා පිළිබඳව චන්දරාගය දුරු කළා නම් මරණ අවස්ථාවේ අර උපාදානයක් ගන්නෙ නෑ. මරණ අවස්ථාවේ පමණක් නෙවෙයි මේ ජීවිතයේදී මේ ඵල අවස්ථාවේදී වෙන්නේ. අමෘතත්වයේ ප්‍රත්‍යක්ෂ කරයි කියන්නේ සාමාන්‍යයෙන් මැරෙනවා වගේ හැඟීමක් එනව, නමුත් බය නෑ. මොකද හේතුව අතහැරලා ඉවරයි. අතහැරෙන අවස්ථාවේ මැරෙනවා වගේ දැනෙනව, නමුත් මැරිලා නෑ. ඒකට තමයි අමෘතත්වයේ අමෘතය කියලා කියන්නේ. ඒ භවයෙන් විමුක්තයි. භවයේ තියෙන ඒ අපි රූප නාම රූප හැටියට සැලකෙන හැමදේම ඒ අවස්ථාවේ හිතට එන්නේ නැහැ. හිත විමුක්තයි. එතකොට ඒ වෙනුවට ලෝකයේ තිබෙන්නේ අන්න අර සලායතනය තුල, එහෙම නැත්නම් ආයතන දෙක තුල, නැත්නම් නාමය හා රූපය තුල, අතීතය හා අනාගතය තුල කියලා ඔන්න ඔය දෙක තුල හිර වෙලා ඉන්නේ. දොයන් භික්කවේ පටිච්ච මේ ලෝකයේ තියෙන ද්වයතාවක් උඩ. දොයන් භික්කවේ පටිච්ච විඥානං හෝති. විඥානේ ඇති වෙන්නේ මේ දෙකක් මුල් කරගෙන. එතකොට විඥානේ නිරෝධය වෙන්නේ අන්න ඒවයි අර අනිත්‍යතාව දැකීමෙන්. විඥාන නිරෝධය කියලා කියන්නේ විඥානේ සංසිඳීම. විඥානය කියලා කියන්නේ දෙකක් හැටියට ගැනීමනේ. දැන් අර මුව ඈත පෙනෙන දේ මිරිඟුව වතුරේ කියලා ගැනීම නිසා තමයි ඉදිරියට යන්නේ. ඉදිරියට යන්න පොළඹවන්නේ තණ්හාවයි. ඒ පිපාසයයි. ඒ තියෙන අඩියක් පාසා මුව හිතනවා වතුරට ලං වෙනවා කියලා. නමුත් මිරිඟුව ඈත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ තියෙනවා ඒ ඇහැට පෙනෙන දේ පමණක් නෙවෙයි ඉන්ද්‍රිය හයටම ගෝචර වෙන දේවල් මිරිඟුව වාගේ. ඒවා ඈත් වෙනවා, එන්නේ යන්නේ ඈත් වෙනවා. නමුත් ලෝකයා ඒක තේරුම් ගන්නේ නැහැ. ඒ වෙනුවට අර තෘෂ්ණාව කියනවා ඈතට යන්න අරතන තියෙනවා කියලා. ඔය තෘෂ්ණාවෙන් කරන්නේ ඒ අර අවිද්‍යාව, තණ්හා, නිත්‍ය සංඥාවෙන් ඇති වෙන අවිද්‍යාව උපකාර කරගෙන තණ්හාව ගැටලනවා. එතකොට ඒ අතීතයේ අනාගතයේ පිළිබඳව හෝ වේවා එහෙම නැත්නම් නාම රූපයේ පිළිබඳව හෝ වේවා හැමතිස්සෙම තියෙන්නේ ලෝකයාට පෙනෙන්නේ නැහැ ඒ සංස්කාරවල ක්‍රියාකාරීත්වය ඒ වෙනුවට සක්කාය දිට්ඨිය මේ මාගේ මම මාගේ කියලා අල්ලා ගන්නවා ඒ අල්ලා ගැනීම තුල උපාදානය තුල අන්න අර එතන විමුක්තිය වෙනුවට භවයෙන් භවයට ඇදිලා යනවා දැන් සංසාර ගමන කියලා කියන්නේ මෙලොව මේ මොහොතක් පාසා සිදුවෙන දේම තමයි මරණ අවස්ථාවේ සිද්ධ වෙන්නේ මේ අවස්ථාවේ අර හිත එකිනෙක අල්ලාගෙන යන්න වගේ අන්තිම මරණ අවස්ථාවේ අතහැරියේ නැත්නම් ඊළඟට භවයේ භව රාගය තියෙන තාක් කර්මාන් රූප ඉදිරිපත් වෙන දේ අල්ල ගන්නවා තණ්හාම උපාදානයක් වෙනවා කියලා කියන්නේ ඒකයි ඉතින් අන්නේ මේන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ සංඝයා වහන්සේලා හය නමම ඉදිරිපත් කළ තියෙන්නේ අරහත්ය දක්වාම ඉදිරිපත් ප්‍රයෝජනවත් වෙන කර්මස්ථාන හයක් එයින් පළමුවෙන එකයි බුදුරජාණන් වහන්සේ කෙලින්ම අනුමත කළේ ස්පර්ශය සහ ස්පර්ශයත් ලෝකයා එතකොට ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් අතරයි ඉන්නේ ඒ දෙක ඒ සමුදේ පක්ෂයේ ඉන්න එක නිරෝධය අමතක කරනවා ඒක තණ්හාව ගැටලනවා තණ්හාව ඒක වහලා දානවා ඊළඟට ඒ වගේම තමයි අතීතයත් අනාගතයත් අතර අතීත මතකයත් අනාගත සීනියත් තුල ඉන්න වර්තමානයේ නොතකා හරිනවා ඒ දෙක තණ්හාව ගැටලනවා වර්තමානය අමතක කරලා ඊළඟට සැප වේදනාවත් දුක් වේදනාවත් අතර සීසෝ පැදිල්ලක් තියෙන නොදුක් නොසුව වේදනාව තුලින් විමුක්තිය සොයන්නේ නැහැ ඊළඟට නාමයත් රූපයත් අතර අර නාසිසස්සර රූපය වළඳ ගන්න ගිය අර වතුරේ පේන රූපය වළඳ ගන්න ගියා වගේ නාමයත් රූපයත් ගැටලනවා මැද තියෙන විඥානය මායාව නොතක ඊළඟට ආයතන 6 ආධ්‍යාත්මික ආයතන 6ට පෙනෙන අරමුණු බාහිර අරමුණු 6 ඒ දෙක අතර තියෙනවා ද්වේතාවක් මැද තියෙන විඥානය නොතක ආහාරමි ඊළඟට අන්තිමට කියනවා අර චක්කාය පංච උපාදානස්කන්ධයේ ඒකේ නිරෝධය පේන්නේ නැහැ මොහොතක් පාසා වෙන නිරෝධය පේන්නේ නැතුව පංච උපාදානස්කන්ධයේ ඒ නිසා පංච උපාදානස්කන්ධය වැඩෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නු කරන යම් අවස්ථාවක මේ සලායතනයේ ඒ අසත් රූපيات විඥානයත් හැම දෙයකම අනිත්‍යතාව දකින්නොනම් පංච උපාදානස්කන්ධයේ ගෙවි යනවා කියලා පංච උපාදානස්කන්ධය එකතු වෙනවා මොහොතක් පාසා නමුත් ඒක ගෙවි යන උපකාර වෙන්නේ අනිත්‍ය සංඥාවයි ඒ එතනම ඒ අනිත්‍ය සංඥාව ඇති කරගන්නව නම් මේක ගිහිල්ලා එකතු වෙන්නේ නැහැ. අපි කලින් කිව්වනේ 11 ආකාරය කියලා මේ ගොඩවල් පහ මේ ගොඩවල් පහ ගොඩ නැගෙන්නේ නිත්‍ය සංඥාව උඩයි. එතකොට එතන එතනම අනිත්‍ය හැටියට දකින්නව නම් ඒවා ගිහිල්ලා එකතු වෙන්නේ නැහැ. එතකොට පංච පාදානස්කන්ධයේ උපචය සහ අපචය කියලා වචන දෙකක් යොදලා තියෙනවා. උපචය කියලා කියන්නේ රැස්වීම. එකතු වීම. ඒ එකතු වීම වැළැක්වීමට නම් අනිත්‍ය සංඥාව දිනු කරන්න ඕන. අස පිළිබඳව රූපය පිළිබඳව ඊළඟට අනිකුත් මේ ආයතනයන් පිළිබඳව අනිත්‍ය සංඥා වඩන්න එතන එතනම ඒ අනිරෝධය දකිනවා තත්ත්ව විපස්සති කියලා කියන්නේ අන්න බඳු අවස්ථාවේ තමයි එතකොට විමුක්තිය තියෙන්නේ මෙන්න මේ යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තං භූමි මහපුරිසෝති ඒ මහපුරිස කියලා කියන්නේ රහතන් වහන්සේ පිළිබඳව සෝද සිබ්බනි මච්චගා මෙයින් මෙතන මේ අභිඥාව හැටියට ගන්න තියෙන්නේ අන්න අර ඒ වායේ අනිත්‍යතාව මේ කියාපු කාරණාවල අනිත්‍යතාව අනිත්‍යතාව අනිත්‍ය නිසා මේවා දුක් ස්වභාවය නිසා අනාත්ම ස්වභාවය මෙන්න මේ වටහා ගැනීම ඒ වටහා ගැනීම සම්පූර්ණ වුණ අවස්ථාවේ පරිඥාව කියලා කියන්නේ. කොට අභිඥාව අවස්ථාව සෝවාන් ආදී මාර්ගඵල ලැබුණාම ලැබෙන අභිඥාව. නමුත් ඒක සම්පූර්ණ වෙන්නේ පරිඥා වශයෙන් ලැබෙන අරහත් අවස්ථාවේදී සම්පූර්ණ පරිපූර්ණ වෙන්නේ. ඒ දක්වාම යන ක්‍රියා මාර්ගය මෙන්න මේ ගාථා තුල තියෙනවා. එතකොට මෙන්න මේ තුලින් මේ පින්නකින් කල්පනා කරන්න ඕන අපේ මේ පංච උපාදානස්කන්ධයේ එක්ක පංච උපාදානස්කන්ධයේ වශයෙන් අරගෙන අනිත්‍ය සංඥාව එහෙම නැත්නම් සලආයතන ආයතන 6 හැටියට එහෙම නැත්නම් නාම රූප හැටියට ඒවා නිරන්තරයෙන් මේ විදිහට මෙනෙහි කරනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙන්න මේ කියාපු ප්‍රත්‍යක්ෂය කරා ළඟා වෙන්න පුළුවන් ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සංසාර විමුක්තියට මාර්ගය ප්‍රකාශ කරලා තියෙනවා ප්‍රධාන වශයෙන් අපි අර සමහර ලවස්ථාව කියන අවිද්‍යාව පියා වගේ තණ්හාව මෑණියන් වගේ මේ සංසාරී සත්‍යයට අවිද්‍යාව අවිද්‍යාවෙන් වැසිලා තණ්හාවෙන් බැඳිලා ලෝක සත්‍යය දුවනවා බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා මේකට විසඳුමක් අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ඉදිරිපත් කරලා මේ හැම එකක්ම අනාත්ම හැටියට දැකලා යම් අවස්ථාවක විදර්ශනාවෙන් මේ තත්වයෙන් හිත මුදාගත්තොත් තණ්හා ගැටයට අහු නොවි අන්නේ අවස්ථාවේ මෙලොවම භව නිරෝධිය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් භව නිරෝධෝ නිබ්බාණං කියලා ප්‍රකාශ කරලා තියෙන්නේ ඒකයි. එතකොට මේ ආශ්‍රයෙන් මේ පින්තුන් කල්පනා කරන් මේ ලෝකයා අනන්ත කාලයක් සංසාරයේ සැරිසරන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ සැරිසරුවේ අන්නර අවිද්‍යාව නිසා තණ්හාව නිසාත් බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. දැන් මේ ගාථාවේ කියන්නේ ඒ අන්ත දෙක තේරුම් අරගෙන මැද නොවිලෙනවා නම් තණ්හාවට තණ්හාවට ඉඩ නොදී අන්නේ අවස්ථාවේ මුක්තිය ලබා ගන්න පුළුවන්. මෙයින් මේ තමන් කරන බණ භාවනාවට යමක් ගත හැකි නම් ඒ උපකාර කරගෙන මේ පින්තුන් අද මේ වටිනා ශීලයක් සමාදන් වෙලා තම තමන්ගේ බණ භාවනා කරන්නේ. එතකොට මේ ධර්ම දේශනාවත් උපකාර කරගෙන සකිතාකික් මනින් මේ සංසාර දුකෙන් මිදීමට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගවලදී සංසාර දුකින් මිදීමට උත්සාහ කරන්නට ඕනේ. ඒ කරන ප්‍රයත්නයන් සාර්ථක කර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවිචේසිත අපනිකා දක්වා යම් තාක් සත්ව කෙනෙක් මෙබඳු මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලයක් අනුමෝදන් වීමට කැමති වන අනුමෝදන් වීම තුළින් ඒ තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිගින තුම මා මහණිවන් සාක්ෂාත් කරගනිත්වා. ඒ වගේම මේ පින්නතුන්ටත් ඒ තමන් බලාපොරොත්තු වන උත්තමාර්ථයන් මේ ජීවිතෙන් සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන මේ ගාථා කියන්නේ එත්තාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා නයිති පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා නයිති පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා නයිති පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු නිරපරං දුක්ඛප්පත්තා නිදුක්ඛා භයප්පත්තා නිබ්බය සෝකප්පත්තා නිසෝකා හන්තු සබ්බේ පාලනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය සෝකප්පත්තානි සෝකා හන්තු සබ්බේ පාන්නෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය සෝකප්පත්තානි සෝකා හන්තු සබ්බේ පාන්නෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදමෝ සතං සමාදමෝ තු යාමි බාල පස්සියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදමෝ සතං සමාදමෝතු යාමි බාල පත්‍යා හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාදමෝ සතං සමාදමෝතු යාමි බාල පත්‍යා සබ්බීතියෝ විජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සුඛී භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුඛී භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන් භාවේන සදා සුඛී භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචාරිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.